మిథన్ ది పహరిడి కరగానన కారణే సమయ పెబాగ్వాద్ విజ్ఞానన హల్సే ధర్మే దేశనాకరది కృతజ్ఞన దేవే అంకిత అపే కృతజ్ఞన భావేం స్మవీమ సదహా బుద్ధ్యాన హల్సే దేశనాకరే సంకత కోణయంతే මුලින්ම සිහිපත් කරන්නට ඕන මේ බුදුරජාණන් වහන්සේ අපිට ධර්මයේ දේශනා කළේ දැන් ඕන වශයෙන් ගත්තොත් ඕන තුනක් ඉන්න පුජ්‍යලක්ෂයත් එක්ක සිහිපත් කරන්න පුළුවන් කෘතඥ කෝණය ඊළඟට සංකත කෝණය ඊළඟට අසංකතයත් එක්ක අසංකත කෝණය කියලා පැහැදිලි කරන්නේ නැහැ. එතකොට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ සංකතය පනවලා මේ වචන බර වැඩි වේද දන්නේ නැහැ. සංකතය කියන්නේ සංකතය විග්‍රහ කරන්න බෑ. සංකතය පනවලා අසංකතයෙන් තමයි ධර්මයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරේ දුක්ඛත් දුක්ඛ නිරෝධය. ඒ වගේම එක තව විදිහකට පැහැදිලි කරනවා නම් ලෝකයත් ලෝකයෙන් ඈතර වීම. තව විදිහකට පැහැදිලි කරනවා නම් සක්කායත් සක්කාය නිරෝධයත් ගැන තමයි දේශනා කරේ. දැන් අපි ජීවත් වෙන මොන මට්ටමින්ද? අපි ජීවත් වෙන සක්කාය දිට්ඨියත් එක්කනේ. පුජ්‍ය දත්තයත් එක්ක කතා කරනකොට දැන් සක්කාය දිට්ඨියෙන් යුක්ත අපිට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ සක්කායත් සක්කායෙන් ඈතර වීමත් පිළිබඳවයි බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරේ. ඒ වගේ ඔය දිට්ඨිගත සූත්‍රය වගේ සූත්‍රවලදී බුදුරජාණන් වහන්සේ ඒ පිළිබඳව කර්ම දේශනා කරා. එතකොට එහෙනම් අපිට සිද්ධ වෙනවා, ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළාද යම් දේශනයක්, අන්නේ දේශනය අපිට ඉගෙන ගන්න සිද්ධ වෙනවා මූලික වශයෙන්ම. අර අපි නිතර පාවිච්චි කරපු වචන දෙකක් තමයි සුසුසා පරිගොච්ඡා කියන වචන දෙක. විමසීම කරන්නට ඕන සුසුසා ඇසු දෙයට අනුරූපවමයි සුසුසා විය යුත්තේ. කියන්නේ ශ්‍රවණයට අනුරූප ශ්‍රවණය කරපු දෙයට අනුරූපව තමයි පරිපුච්ඡා විමසීම කියන දේ කරන්න වෙන්නේ. එහෙම නැත්නම් ඇසු දෙය හරියට නිර්වද්‍ය නොවුනොතින් විමසීම දශමයකින් හරි මේ ඇසෝදේ දශමයකින් හරි වෙනස් වීමක් වුණොත් විමසීමක් දශමයකින් හරි වෙනස් වෙනවා. ඉතින් දශමයකින් හරි වෙනස් වුණා කියන්නේ වෙනස් වුණා කියන දේනේ. ඒ නිසා අපිට සිද්ධ වෙනවා කියන්නේ අර ඉගෙන ගන්න දේ අධ්‍යයනය කරන පිරිසක් හැටියට ඒ ඉගෙන ගැනීම කියන දේ නිර්වද්‍යව සිද්ධ කරන්න වෙනවා. දැන් කෙනෙක්ට විමසීමක් කරන්න පුළුවන් මෙන්න මේ වගේ කාරණයක්. එතකොට අතීතයේදී බුදුරජාණන් වහන්සේ වැඩ සිටි කාලයේදී ධර්ම ශ්‍රවණය කරද්දී දැන් අපිටම උපතිස්ස පරිබ්‍රාජකයා ඒ උපතිස්ස පරිබ්‍රාජකයාට ගොඩක් දේවල් දේශනා කරේ නෑ. අසජීන් වහන්සේගෙන් අසජී මහරහතන් වහන්සේගෙන් කියන සාමයේ ඔය ඉන්ද්‍රියන් ප්‍රසන්නයි ශාස්ත්‍රුන් වහන්සේ කවුද මට ඒ ධර්මයේ ගැන කියලා දෙන්නේ. ඒ වෙනාවේ අස්සජී මහරහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ බුදු වෙනා ලොකු කාලයක් ගත වෙනත් නැහැ. ඇත්තටම ලොකුවට ධර්මයේ මේ තරම් දේශනා කරලත් නැහැ. අස්සජී මහරහතන් වහන්සේ පැහැදිලි කරලා කියනවා මම දන්නේ බොහොම ටිකයි ස්වාමීනි, ඒ ටික මම මට කියන්න, මම ඒක දරා ගන්නම් කියලා පැහැදිලි කරනවා. ඒ වෙලාවේ අස්සජී මහරහතන් වහන්සේ ඒ ධම්මා හේතුඵලව කියලා තමයි ධර්මයේ දේශනා කළේ. එතෙන්දී ඒ උපතිස්ස පරිබ්‍රාජකයාගේ පැත්තේ හොඳටම සංවර්ධනය වෙලා තිබුණා. ධර්මයේ ඉතාම ඉක්මනින් ඒක ග්‍රහණය කරගත්ත, ඊට අනුරූපව කෝණය වෙනස් කරා. ඒ කියන්නේ සුතා කියන තැන ශ්‍රවණය කිරීම විතරමයි එතන සිද්ධ වුණේ. ඒ ශ්‍රවණය කිරීමම හොඳටම ප්‍රමාණවත් වුණා. මේ හොඳටම ප්‍රමාණවත් වුණා මේ තමන්ගේ කෝණය වෙනස් කරගන්න සෝතාපන්න වීම පිණිස. ඊට පස්සේ ඒ සාරිපුත්තයන් වහන්සේ සූකර කත කියන ලෙනේදී දීගනකට වේදනා පරිග්ගහ සූත්‍රය දේශනා කරති. පසෙක ඉඳන් ආගෙන හිටියා. ඒත් එක තමයි අරහත්භාවය රහත් බවට පත් වෙන්නේ. බලන්න එතකොට සුතා කියන තැනින් ඒදී උන්වහන්සේගේ කෝණයේ වෙනස් වීමත් එක්ක ධර්ම මාර්ගයට ප්‍රවේශ වීම නැත්නම් ආධ්‍යාත්මික වශයෙන් ලැබිය යුතු ඒ ප්‍රතිනාභීත්වයෙන් ඇත්තටම ලැබුවා. එතකොට සුතා කියන වචනේ සම්පූර්ණ වෙනවා කියන තැනම ඇත්තටම දතා වචසා පරිසා මනසානුපෙක්ඛිතා දිට්ඨියා සුප්පටිවිද්ධා කියන කාරණාවන් සිද්ධ වෙනවා. ඇත්තටම කාලයේ වෙනසකින් තොරව සුතාවලට පස්සේ දතා, දතාවලට පස්සේ වචසා පරිසිතා, වචසා පරිසිතාවලට පස්සේ මනසානුපෙක්ඛිතා, මනසානුපෙක්ඛිතා වලට පස්සේ දිට්ඨියා සුප්පටිවිද්ධා. ඉබිත්‍යා සුපටි විද්‍යා වලින් පස්සේ අත්තන් උපපරික්කති ආදී වශයෙන් පැහැදිලි කරන්නේ. ඒ දේවල් අතරම පින්වතුනේ එකකට පස්සේ එකක්, එකකට පස්සේ එකක් සිද්ධ වෙනවනේ. සුතා සුතේ පිරිසිදු වෙච්ච තැනම ඒ කාරණය සිද්ධ වෙනවා. ඒ වගේ උනේ ඇත්තටම අධිප්‍රඥයන්ට එහෙම දැන් උපතිස්ස පරිබ්‍රාජකයාට, ඊට පස්සේ පුක්කුසාති රජතුමාට, ඊට පස්සේ කවුද බාහ්‍ය දාරුචීරිය ආදී වශයෙන්. දැන් බාහ්‍ය දාරුචීරිය පුක්කුසාති වගේ රජවරුන්ගේ අතීත කාලේ සම්බන්ධ කතා මෙතුන් අහලා ඇති. ඒ අර අපත් අහලා තියෙනවා අර කාශ්‍යප බුදුරජාණන් වහන්සේ කාලේදී ගලක් උඩට ගිහිල්ලා නිමකට පයින් ගහලා එතන හිටපු ස්වාමීන් වහන්සේට දෙනමක් හිටියා. ඒක ස්වාමීන් වහන්සේ නමක් පහත් වුණා. අනිත් ස්වාමීන් වහන්සේ අනාගාමී වුණා. අනිත් සියලුම ස්වාමීන් වහන්සේලා අපවත් වුණා. හැබැයි එදා අඩුම තරමේ සද්ධානුසාරී ධම්මානුසාරී සෝතාපන්නවක් වුණේ නැහැ. හැබැයි එදා විමසි බුද්ධ වචනය විමසීම කියන දේ, බුද්ධ වචනයට අදාළවම විමසීම කියන දේ සිද්ධ වුණා. ඒකත් එක්කනේ මේ ජීවිතයේදී කිපාවින් ඉතාම ඉක්මනින් අවබෝධ කර ගැනීම කියන දේ සිද්ධ වුණේ නේද? ඔන්න දැන් මම එක කාරණයක් සිහිපත් කරා. අර පරයායන් බලන්න ඕන කෝණ පිළිබඳව සිහිපත් කරන්න. නැත්තම් කෙනෙක් යන්න පුළුවන් මේ ත්‍රිපිටකයේම ඉගෙන ගත්තත් කියලා කියමු අපි. මේ සූත්‍රයේ විදිහටම හොඳටම කටපාඩම් වුණා කියලා, මේ විදිහට මේ විදිහට මේ විදිහට තියෙනවා කියලා. ඒ වූ පමණ පොදු මේ අපේට අවශ්‍ය අවකාශයේ විවෘත වෙනවා කියලා ඍජුවම කියන්න බෑ. නැත්තම් අපිට මේ ටික අහපු මාත්‍රේම මේ කාරණාවන් සිද්ධ වෙන්න ඕනනේ. මම පළවෙනි කාරණය සිහිපත් කරා. මුලින්ම පළවෙනි කාරණය තමයි කී දේ කී ආකාරයටම ග්‍රහණය කරගන්න පුළුවන් එදා එහෙම අසාමාන්‍ය හැකියාවන්ති විච්ච උත්තමයනොත් හිටියා බුද්ධ කාලේ. ඊළඟට අනිත් කාරණේ තමයි බුද්ධ කාලයේම සමහර සාමීන් වහන්සේලා සුතා ශ්‍රවණය කරා. ශ්‍රවණය කරගෙන තව දුරටත් ප්‍රගුණත්වය පිණිස දහම් කරුණු විමසාගෙන අර විවේක සෙනසුන් වජනය කරන්නට ගියා. ඒ වග කීටාගිරි සූත්‍රයේ සඳහන් වෙනවා සද්ධානුසාරී උත්තමයටත් කළ යුත්තක් තියෙනවා. විවේක සෙනසුන් භජනය කරන්න ඕන, කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ඕන, ඉන්ද්‍රිය සමන්නානය මානෙ වෙන්න ඕන. ඔය කාරණා ටිකම ධම්මානුසාරේ සෝතාපන්න සම්පුදාගාමි අනාගාමි ඒ සියලුම දෙනාටම ඒ පරිෂ්කාර ඕන. ඒකෙන් අදහස් කරන්නේ එදා සුතා වෙලා ඊට පස්සේ සුතා හරියට වුණා නම් ඔක්කොම වෙන්න ඕනනේ. ඒක එහෙමම තමයි. හැබැයි මෙතනදි කාලයක් කියන්නේ සුතාත් එක්ක මේකෙන් පස්සේ මේක කියන කාරණේ සුතා හරියට වුණා නම් ඒක එහෙමම තමයි. එතන කාලය සම්බන්ධ ප්‍රශ්නයක් නැහැ. හැබැයි පුජ්‍යරයාගේ ශක්්‍යතාවයේ මත, පුජ්‍යරයාගේ හැකියාව මත ඒ කෙනාට කාලය වෙනස් වෙන්න පුළුවන්. ඒකෙන් දැන් ආනන්දයන් වහන්සේ සතිමන්තයි, ගතමන්තයි, දිතිමන්තයි, මතක ධාරණය අතින්, මතක තබා ගැනීම අතින් අග්‍රයි. භාග්‍යවතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ සෝතාපන්නයි. පරිණිරවා පිරිනුවම් පෑවට පස්සේ තමයි අතරම අරතරම් මතක තබාගෙන ඉඳලා ඒ තරම් ඒසා විශාල ශක්තිමත් භාවයක් විශාල ධාරිතාවයක් තිබු චානන්ද සාමීන් වහන්සේ පවා බුද්ධ පරිනිර්වාණයට පස්සේ ඔය අරහත්ත පද සූත්‍රය සඳහන් කරනවා. ඊට පස්සේ තමයි ආනන්ද සාමීන් වහන්සේ මහරහතන් වහන්සේ තම ගෝට පත් වුණේ. මන් කරුණු කිහිපයක් මං සිහිපත් කරා. එක කාරණයක් තමයි දේශනා කර සැනින් ඒක සුතයත් එක්කම කාරණා ටික සිද්ධ කරගත්ත උත්තමයන්ට කියන්නේ බාහ්‍ය දාරු චීරය කුසාති වගේ උත්තමයන් වහන්සේලා ත්‍ස්සේ කවුද උපතිස්ස පෝරිත වගේ ඒ පරිබ්‍රාජ ගුරු ඉතාමෙක්මනින් ඊළඟට බුද්ධ කාලයේදී දහම් අහලා වනගත වෙනවා විවේක සෙනසුන් වජනය කරන්න යන පිරිස හිටියා ස්වාමීන් වහන්සේලා. ඒ කියන්නේ එතනදී කාලය ගත වුණේ පුජ්‍යරයාගේ හැකියාවට අනුරූපවයි නැතුව වෙනසක් ඇතුව නෙවෙයි. එදා ඉතින් අර හොඳ අවධානයකින් යුක්තව බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ කුමක්ද කියන දේ එදා හරියට ඇහුණා. ඒ කියන්නේ තමන්ගේ පැත්තට කිසිදු දෙයක් ගලපගන්නේ නැතුව කිසි මල්ප මාත්‍රික හෝ දශමයක දුහෝ එකාසු කරන්නේ නැතුව
අපේ සයින් වහන්සේ ඇහෙන්නේ නැතුව ගියා මම හිතන්නේ.
දැන් ඇහෙනවද?
ආ දැන් ඇහෙනවා අපේ හැමෝටම.
සමා වෙන්න. ඉතින් ඒ නිසා දැන් එදාට වඩා අද සමාජයේ අපිට සිද්ධ වෙලා තියෙනවා මේ හැදෑරීම කියන කාරණේ ඇත්තටම සිද්ධ කරන්න. හේතුව මොකද? අපි විමර්ශනයේට ගියාට හරිම දේ විමර්ශනය කරනවාද කියන කාරණේ හරියටම නොවුනොතින් ඒකේ අපිට අවාසියක් වෙන නිසායි ඒ කාරණේ ඇත්තටම එහෙම කිව්වේ. නැත්තම් අපි මුළු සමස්තයම හැදෑරුවා වුණත් මේකේ මේ කියන්නේ හරිම තැනින් හරි දේ නොවුනොතින් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඉතින් අර මං මුලින්ම අර සිහිපත් කරලා හිටියේ ඒකයි. නැත්තම් කෙනෙක් අදහසක් එන්න බැරි කමක් නැහැ. එදා පුළුවන් වුණා නම් තනි වචනයක් මෙහෙම අහලා ඉතින් එදා තිබිච්ච ධාරිතාවය ඇත්තටම අපිට තියෙනවද? ඊළඟට ඒ බුද්ධ වචනයේම අපිට එනවද? ආදි වශයෙන් දැන් පරම්පරා කීයක් නන්ද නේද? බුද්ධ පරිනිර්වාණය වෙලා අවුරුදු 1600 ගානක් වෙද්දි ඒ අදාළ පසුබිමක් නැතුව සුපිරිසිදු විදිහට දහම ඇහෙනවා කියන කාරණෙත් වෙන්නේ අඩුවෙන් නම් ඒ කාරණය බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරා. ඉතින් ඒකට මම පොංචි අර කියපු කාරණයට එන්න කලින් පොංචි කාරණයක් සිහිපත් කරලා ඉන්නම්. මගේ අදහසක් මේ බුදුරජාණන් වහන්සේගේ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බලන්න බුදුරජාණන් වහන්සේගේ අසීමිත බුදු නුවණ කොහොමද කියලා කියනවා නම් මහණෙනි අනාගතයේදී මේ මහණෙනි භික්ෂුන් වහන්සේ මේ අනාගතයේදී මේ සද්ධම්ම සම්මෝස සුමේ සූත්‍රේ නම සද්ධම්ම සම්මෝස කියලා සූත්‍රයක්. ඒ සද්ධම්ම සම්මෝස සූත්‍රය පැහැදිලි කරනවා මේ ධර්මයේ අතුරුදහන් වෙන්න හේතු. මේක මම මේ විදිහට බැලිය යුතුයි කියන කාරණේ කියන මම පදනම් කරගත්ත මේ සූත්‍රය ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුව. ඔන්න එක කාරණයක් තමයි ධර්මයේ මේ අතුරුදහන් වෙන්න හේතුව. දැන් අපි විමසීම කරන්න ඕනනේ. විමසීම කරන්නවට ඕන ධර්මයක් එක්ක. හැබැයි හරිම ධර්මය ඇහෙනවද කියන කාරණේ ප්‍රශ්නයක්. මොකද ධර්මය ඇහෙනවා. අපි ධර්මය අහද්දි වැරදියට ඇහුනොත් ඒක ප්‍රශ්න දුක්ගහිතක්. වැරදියට ගත්තට පස්සේ දුක්ගහිතං සුත්තන්ත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය වැරදි විදිහට අම්මේ සූත්‍රයේ තියෙන දුග්ගහීතං සුත්තන්තං පරියාපුනන්ති දුන්නික්කිතේහි පද ව්‍යංජනේ අන්න බලන්න පුත්‍රයාණන් දේශනා කරනවා. දුන්නික්කිතස භික්කවේ පද ව්‍යංජනස්ස අත්තෝපි දුන්නයෝ හෝති අයම් භික්කවේ පඨමෝ ධම්මෝ සද්ධම්මස සම්මෝසාය අන්තර අන්තරදානාය සංගතති. බලන්න මේ බුදුරජාණන් දේශනා කරගෙන ධර්මය මේ අතුරුදහන් වෙන්න හේතුවක්. මහණෙනි මේ ශාසනයේ භික්ෂූහු භික්ෂූන් වහන්සේලා මේ කතා කරන භික්ෂූන් වහන්සේලාට. ඉතින් ගොඩාක් දෙනෙක් මේ දේශනාවදී අපි සම්බන්ධයෙන් ගිහි පින්වතුන්නේ දැන් භික්ෂූන් වහන්සේලාට මේ පැහැදිලි කරලා තියෙනවා. එහෙනම් ගිහි පින්වතුන් කොහොම වේතුයිද නේද? භික්ෂූහු මේ අද භික්ෂූන් වහන්සේලාට මේ පැහැදිලි කරන්නේ එදා මේ අද භික්ෂූන් වහන්සේලාට මේ එදා බුදුරජාණන් වහන්සේ පැහැදිලි. මහණෙනි මේ ශාසනයේ වෙන මේ අන්‍ය ශාසනවල නෙමෙයි මේ ශාසනයේ කියලා පැහැදිලි කරන මේ ශාසනයේ භික්ෂූහු පිළිවෙලින් උගන්වන ලද සූත්‍රාන්තය මේ හරියට ඉගෙන ගන්න නෑ. පිළිවෙලින් තබන ලද පදවැංජන කියන්නේ සූත්‍රයක දේශනා කරාට පස්සේ පදවැංජන කියලා දෙයක් තියෙනෝනේ. ආන්නේ පදවැංජන හරියට මේ පිළිවෙලට ඉගෙන ගන්න නෑ කියලා කියනවා. ආන්නේ පිළිවෙලින් ඉගෙන ගත්තේ නැති වුණාට පස්සේ අර්ථයද දුර්ණය වෙයි. මහණෙනි මේ පළවෙනි කාරණේ සද්ධර්මයාගේ ප්‍රමෝෂය නැත්නම් අන්තර්ධානයේ පිණිස හේතු වෙනවා කියලා තියෙනවා. ඉතින් අර ඒ වචනය මේ මනසෙහිපත් කරේ ඇත්තරම මේ බුද්ධ වචනයත් එක්කමයි. ඒ කියන්නේ ඔන්න ඉගෙන ගන්නකොට පද වෙන්ජන පිළිවෙල හරියට ඉගෙන ගත්තේ නැති වුණොත් වැරදි තැන් වලින් ඇල්ලුවොත් මේ ධර්මයේ අතුරු දහන් වෙලා යනවා කියලා කියනවා. එහෙනම් අපිට සිද්ධ වෙනවා නේද පින්වතුනි මේ ධර්මයේ ඉගෙන ගන්නට මේ පද වෙන්ජන ආදී දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කෝණිය මොකද්ද මොන විදියටද දේශනා කරේ කියන ඒ පැහැදිලි කරලා අපිට වැරදි විදියට ගන්නේ නැතුව ඉගෙන ගන්න වෙනවා. ඉතින් අර දැන් අර මහත්මී මේ සිහිපත් කරා වගේම මේ ප්‍රශ්නයක හොය කියන සිහිපත් කරා සේම අර මුලින් ඇයි මේ පද වෙන්ජන වශයෙන් මේවා ඉගෙන ගන්න ඕන කෝණ පරයය කොහොමද කියලා ඉගෙන ගන්න ඕන කියන එකේ වටිනාකම මගේ අදහසක් මිශ්‍ර කරන්නේ නැතුව බුද්ධ වචනින් මේ පැහැදිලි කරේ. එහෙනම් ඕනනම් කෙනෙකුට බලන්න පුළුවන් තතිය සද්දම්ම සම්මෝස සූත්‍රය පොත තමයි එහෙම කියලා තියෙන්නේ තුන්වෙනි ධර්මයේ ආත්ම කියන්නේ තුන්වෙනියට දේශනා කරපු සූත්‍රය සද්ධර්මයේ අතුරුදහන් වෙන්න හේතුවක් ඇතියට බුදුරජාන් වහන්සේ ගොඩාක් පැහැදිලි කරලා දෙනවා. අන්න ඒක තියෙනවා දුග්ගහිතං සුත්තන්තං පරියාපුනන්ති. ඒ භික්ෂුව වැරදි විදියට තමයි සූත්‍රාන්ත දේශනාවන් පරියාපුනන්ති ඉගෙන ගන්න. දුන්නික්කිත්තේ පදවැංජනේ පදවැංජන වැරදියට ඉගෙන ගන්න. අන්න එතකොට දුන්නික්කිත්තස භික්කවේ පදවැංජනස අත්තෝපි දුන්නයෝ හෝති. වැරදි විදියට පදවැංජන ඉගෙන ගත්තොත් අර්ථය වරදිනවා කියලා කියනවා නේ. ඔන්න බලන අර්ථය. එතකොට අර්ථය වැරදුනොත් අර්ථය කොහොමද අපි උපපරීක්ෂණය කරන්නේ? අපි කියන්නේ උපපරීක්ෂණය කරනවා කියලා කියන්නේ අපි නුවණින් සලකා බලනවා කියන එකනේ. ඉතින් අර්ථය වැරදුනොත් අර්ථය අන්දාන අර්ථය උපපරීක්ෂණය කරන්න නම් අර්ථය හරියට දැනගන්න ඕන. අර්ථයේනේ පද ව්‍යංජන හරියට ඉගෙන ගන්න ඕන. පද ව්‍යංජන හරියන්න ඕන. පද ව්‍යංජන හරියන්න නම් අන්න දුග්ගහිතං සුත්තන්තං පරියාපුනන්ති. හරි, ඒ කියන්නේ වැරදියට සූත්‍රාන්ත දේශනාවන් පරියාපුනන්ති කියන්නේ ඉගෙන ගන්නවා කියන්නේ ඒ දේ වෙන්න ඕන. මම එකම කාරණේ තමයි කීප වතාවක් මම මේ එකම තැන කැරකි කියලා කිව්වේ. ඒකම බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉද විස්සවේ බිකු අනිත් පැත්තට මහණෙනි මේ ශාසනේ මහණෙනි මේ ශාසනයේ භික්ෂුව මේ සම්බුද්ධ ශාසනයේ භික්ෂුව සුග්ගහිතං සුත්තන්තං පරියාපුනන්ති. හරියට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ සූත්‍රාන්ත දේශනාවන් පරියාපුනන්ති ඉගෙන ගන්නවා නම් සුනික්කිත්තේ පද ව්‍යංජනේ මනාව පද ව්‍යංජන ටික ඒ තියෙන ආකාරයට තියෙන විදිහට ඉගෙන ගන්නවා නම් ඊට පස්සේ සුනික්කිත්තස්ස වික්‍රේ පද ව්‍යංජන සත්තෝපි සුනයෝ. අන්න හරියට පද ව්‍යංජන ඉගෙන ගත්තොත් අර්ථය මොකද වෙන්නේ? අර්ථය හරියටම ශබ්ද වෙනවා කියලා කියනවානේ. හරියට ශබ්ද අයම් වික්‍රේ පටමෝ පළවෙනි කාරණේ ධම්මෝ සද්ධම්මස තිතිය සද්ධර්මයේ පවතින අතුරුදහන් නොවෙන්. ඉතින් පින්වතුනේ එහෙනම් අපිට සිද්ධ වෙනව නේද පින්වතුනේ මේ අර්ථය විමසන්න යන කලින් සුසුසා හරියට වෙනවා. අර සුසුසා හරියට වෙන්න නම් හරියට ඉගෙන ගන්න ඕන පදවැංජන වශයෙන් ඉගෙන ගැනීම සිද්ධ කරන්න ඕන. ඒකට වෙලා තියෙන හේතුව තමයි මෙතන මේ කාලය සහ අපි ඉන්න වටපිටාව සහ මේ පරිසරය කියන දේ අධි දීර්ඝ කාලයක් සම්බුද්ධ ශාසනේ කාලය ඇවිල්ලා තියෙනවානේ. අන්න ඒ නිසා නම් එක වන පදයක රහතන් වහන්සේලා මගේ නම මතකයට සිය නමක් වගේ සිය නමක් හරියටම මතක නැහැ මට සිය නමක් හෝ දහස් නමක් අපි කියමු සිය නමක් කියලා. එක වන පදයක රහතන් වහන්සේලා සිය නමක් වැඩ ඉන්නවා. මෙච්චර මෙහෙම කරන්න වෙනා තියෙන පින්තුනේ මේ කාලේ ගොඩක් ගත වෙච්ච නිසා ධර්මීය හරියට පදවැංජන වශයෙන් ඇහෙන්නේ නැති එක නිසා. ඉතින් මම පොන්චේ මේ මම පොන්චේ උදාහරණයක් කියන්න බලන්න. දැන් අපි පටිච්ච සමුප්පාදය කියන දේ මම මේ කියන්නේ බලන්න යනවා කියන එක නෙවෙයි. පටිච්ච සමුප්පාදය ඒක ආර්යයන් වහන්සේගේ කෝණයක්. මම මේ ඉගෙන ගන්නවා කියන පැත්තෙන් පොඩි නිදර්ශනයක් සිහිපත් කරන්නේ. දැන් අපි ගත්තොතින් මේ ඔය විපස්සී සූත්‍රය, ගෞතම සූත්‍රය වගේ සූත්‍ර ගත්තට පස්සේ එතනදී විපස්සී බෝධිසත්වයන් වහන්සේ පටිච්ච සමුප්පාදය විමසන්නේ සත්‍යයට ප්‍රකට දැනක් තියෙනවා. ජරා මරණ. ඇයි මේ සත්‍යයට ජරා මරණ? අන්න අර එතනදී පටිච්ච සමුප්පාදයේ ඔය අපිට කටපාඩම් කාරණේත් එක යට ඉඳලා නේද විමසන්න ගිහිලා තියෙන්නේ. ජරාම කෙනෙක් බලන විපස්සී බෝධිසත්වය මේ සත්‍ය ජායතිච්ච ජීයතිච්ච මීයතිච්ච මේ සත්‍ය ඉපදෙනවා, දිරනවා, මැරෙනවා, ආයිපදෙනවා. ඇයි මේ මරණේ? ඇයි මේ සත්‍ය ජරාවට පත් වෙන්නේ? අන්න විමසන්න යද්දී එතනින් තමයි විපස්සී සෑම බෝධිසත්වයන් වහන්සේ නමක්ම ඒ විදිහටමයි ওই මහා ප්‍රධාන සූත්‍රය වගේ බලද්දී යක්ක ඉන්ද්‍ර ගිහින තියෙන ජරා මරණ. ඇයි ජරා මරණ කියන්නේ? ජරා මරණට හේතුව ජාති. ඇයි ජාතියට හේතුව භව? අන්න යක්ක ඉන්ද්‍රලා තමයි එතෙන්දී විමසන්න ගිහින තියෙන්නේ. බලන්න එතෙන්දී මේ විමර්ශනෙට කියලා තියෙන්නේ ඒ වගේ තැනක්. මොන බලන්න ඒ පටිච්ච සමුප්පාදිය ගණන කරනක් නේද? ආයි අපි දන්නවා අවිජ්ජා පච්චා සංඛාරා, සංඛාර පච්චා විඥානං, විඥාන පච්චා නාම රූපං. ඒ විදිහට දුක හට ගන්න හැටි වෙනම දේශනා කරලා තියෙනවා. අවිඤ්ඤායත් ඒ වාසයේ විරාග නිරෝධ නිරෝධා සංඛාර නිරෝධ. ඔන්න දැන් එහෙමත් අපි දැන් අපිට කටපාඩම් අර වාක්‍ය ටික තියෙනවා. එතන මොකද්ද ඒ? එතෙන්ද පැහැදිලි කරන්නේ? ඒක සේකයන් වහන්සේ නමකගේ නුවණ එතන පැහැදිලි කරන්නේ. බලන්න ඒ පටිච්ච සමුප්පාදෙමනේ. අන්න බලන්න දැන් සන්දර්භ දෙකක් නේද එතන? සන්දර්භ දෙකක් නේද? සන්දර්භය දැන් අර කෙනෙක් විමසන්න යද්දී මම මේ උදාහරණයක් කියන්නේ විමසන්න යද්දී පටිච්ච සමුප්පාදේ අර ජරා මරණ තැනින් උඩරට ගිහින් තියෙනවා. ඊට පස්සේ විමසලා නුවණක් ඇති වුණාට පස්සේ අර නුවණ ඇති වෙච්ච කෙනා තමයි මේ හේතුඵල ධර්මයේ එක සමුදය වය දෙපැත්තෙන් දුක සකස් වෙන හැටි දුක නිරුද්ධ වෙනවා කියන බඳව ඥානං නුවණක් ඇති වෙච්ච හැටි පැහැදිලි කරනවා. ඒක නුවණක් බව මම නිකම්ම කියනවාම නෙවෙයි, ඒක කච්චානගොත්ත සූත්‍රයේ ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. එතන ඥානං නුවණක් හැටියට එතන පැහැදිලි කරලා. බලන්න අපි දාන්නම පටිච්ච සමුප්පාදය නේද කරන වෙනුත්. ඊට පස්සේ මේ ආයි පටිච්ච සමුප්පාදය පැහැදිලි කරනකොට ওই මහා නිදාන වගේ සූත්‍රවලදී ඔය අර ආපු පිළිවෙලට පෙන්වලා නැහැ එතනදී. දෙකයි පෙන්වලා තියෙන්නේ. මේ දෙකෙන් දෙක පෙන්වලා තියෙනවා ආනන්ද ස්වාමීන් වහන්සේට, භාග්‍යතුන් වහන්සේ, බුදුරජාණන් වහන්සේ මේක ගැඹීර භාවයේ තීව්‍ර කරලා පෙන්වන්නේ. අවිද්‍යාව නිරෝධ තවත් ක්‍රමයක් තියෙනවා. අවිද්‍යාව නිරෝධ වුණොත් ආය අමුතුවෙන් සංස්කාර නිරුද්ධ කරන්න ඕන නැහැ. ඒ මොකද්ද? ඒ අරහත්ත්වයත් එක්ක එතන බලන්න අපි දන්න පටිච්ච සමුප්පාදෙම බුදුරජාණන් වහන්සේ විස්තර කරන තැන්වල කොච්චර වෙනස්කම් එකව වෙනස් ක්‍රමයෙන් සඳහන් කරලා තියෙනවා කියලා. ඉතින් අපි බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කාරණාවන් එක බලනකොට ඒ තැන්වල හදාරද්දි ඉගෙන ගනිත් පිටුනේ ඒ තැන්වල ඒ තැනට ආවේනික විදිහට අපිට ඉගෙන ගන්න වෙනවනේ. දැන් මම පටිච්චසමුප්පාද පැත්තෙන් එහෙම කියුවා. දැන් මම කියන්නම්කෝ ආයතන ගැන කතා කරනකොට ඇස කන නාසය දිව කය මන. ඔන්න මහාවේදල සූත්‍රය පැහැදිලි කරලා තියෙනවා ආයතන මේ ඉන්ද්‍රියන් ඇස කන නාසය දිව කය මන මේ ඉන්ද්‍රියන් හටගන්න හේතු මොනවද කියලා. අනේ දැන් පැහැදිලි කරලා තියෙනවා. මම මේ බලන්නේ එකම කාරණයක් එක බුදුරජාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ විදිහට පැහැදිලි කරලා තියෙනවා. ඒකයි මම කියන්නේ සුකර වෙන්නේ. ඉන්ද්‍රියන් වලට හේතු මොනවද? ආයසයි උණුසුමයි. ඔන්න බලන්න මහාවිද්‍යාල සූත්‍රයේ දේශනා කරලා තියෙන හැටි. අන්න දැන් ඇස කන නාසය දිව කය මන ගැනම තමයි පැහැදිලි කරලා තියෙන්නේ. අපි යමු ඉන්ද්‍රිය භාවනා සූත්‍රයට. මජ්ක්‍ධිම නිකායේ එතෙන්දී අර පාරාසරීය කියන බ්‍රාහ්මණතුමාගේ ගෝලයකදී උත්තර මානවකය ඒ අය ඉන්ද්‍රිය භාවනාව වඩපු හැටි වෙනම පැහැදිලි කරනවා. එතෙන්දී එතන ඉන්ද්‍රිය භාවනාවක් හැටියට වඩපු හැටි දැන් පැහැදිලි කරලා තියෙනවා. පාරාසරීය බමුණසා ඒ උත්තර මානවකය අතර ඒ පිරිස. දැන් නම් බුදුරජාණන් වහන්සේ ඉන්ද්‍රිය භාවනාව ගැන බුදුරජාණන් වහන්සේ අපේ සම්බුද්ධ ශාසනයේ අර්ථකථනයක් වෙනම සිද්ධ කරා. එනම් බලන්න අපි ඒව වෙන වෙනම ඉගෙන ගන්න වෙනව නේද? ඊට පස්සේ බලන්න නන්දකෝවාද සූත්‍රය වගේ විභංග කරලා වෙන වෙනම ගෝචරත්වයක් එක්ක වෙන වෙනම ඇස ගැන, රූප ගැන, චක්කු විඥාන ගැන, සම්පස්ස ගැන මම හිතන්නේ අපි හරි මහත්මයා ගැන විස්තර කරා නන්දකෝවාද සූත්‍රය ගැන බැහැදීමක් තියෙන නිසා ඒක වෙන වෙනම පැහැදිලි කරලා තියෙනවා. ඒ ගෝචරත්වයක් එක්ක ශ්‍රද්ධාවෙන් අනුගත වෙලා නුවණ උපදව ගන්න ඕන හැටි. බලන්න එතන පැහැදිලි කරලා තියෙන ඊටත් වඩා වෙනස් විදියට. බලන්න කොයිතරම් වෙනස්ද කියලා. අපි උන්නාව බ්‍රාහ්මණ සූත්‍රය ගමු. උන්නාව බ්‍රාහ්මණ සූත්‍රය කියන්නේ නානා විෂයන් නානා ගෝචරාණ කියලා ඉන්ද්‍රිය පහක් කියලා ඒකට මනෝ පරිසරණ කියලා ඒක වෙනම පරිආය. ඒක වෙන ක්‍රමයක්. බලන්න මේ මම මේ කතා කරන්නේ අසකනාසය දිවකය මනත් එක්කමයි. අපි හිතමු මොන දෙකිය යුතුයි කියලා. දට්ටබ්බම් කියලා තියෙනකොට කෙලින්ම පස්ස ආයතන අජාත් ආධ්‍යාත්මික ආයතන කියලා බාහිර ආයතන කියලා වෙනම බද්දකින් කියලා. බලන්න ඒක තව ඉගැන්වීමක් බුදුරජාණන් වහන්සේ. බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර දේවල් ටිකක් මේ අපිට ඉගෙන ගන්න ඉතිරි කරලා තියෙනවද කියලා වෙන වෙනම. ඊළඟට මොකද අවිද්‍යාපච්චා සංකාරපච්චා අවිද්‍යාපච්චා හිමු කියගෙන සලායතන. එතෙන්දී ඇස රූප කන ශබ්ද කියන එතන සලායතන. ආයතන හය ගැන විතරයි කියලා තියෙන්නේ දැක්මකුත් එක නුවණත් එක්ක. එතකොට ඇතැම් සූත්‍රවල තියෙන චක්කුම් වික්කවේ ඥානම් පස්සන් යතබ්බ. එතකොට චක්කුම් ඇස විතරයි. බලන්න දැන් මම මේ ඔය ඇස කන නාසය දිව කය මනස් එක්ක කරුණු කීයක් සිහිපත් කරලා ඉතින් ඒ අර මගේ මම ඉගෙන ගන්න නිසා මගේ ඉගෙනුම් මට්ටමත් අහුවෙච්ච දේවල්. පින්වතුනි මේක මෙහෙම කියද්දී මේක අර සිලබස් එකක් කවර් කරන්න වගේ මේ ඔක්කොම ආවරණය කර යුතුයි කියලා එතකොට මේ අහගෙන ඉන්නකොට මේක මහා පද්ධතියක්. මේක මෙච්චර දේවල් මේ ඉගන්නවද කියලා ඉන්න මේ උපතිස්ස මං ඔයාලට මේක මෙහෙම 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 වෙන්නම් මෙහෙම මෙහෙම වෙනවා කියලා එහෙම කවදාවත් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරේ නැහැ. හැබැයි බුදුරජාණන් වහන්සේට තිබුණ මොකද්ද? ඉන්ද්‍රිය පාතෝ බුදුරජාණන්සේ දන්නු මොකද්ද දෙන්න ඕන කියලා මොන මට්ටමද කියලා දන්නා පින්තුනේ. ඒ නිසා බුදුරජාණන් ඒ හැකියාව යම් තරමකට හෝ තිබුණේ අනුරුද්ධ මහරහතන් වහන්සේලාට තේ මට්ටම තිබුණේ. ඔය තෝ දවසක් භාග්‍යතුන් වහන්සේට පිටිපස්සෙන් රාහුල භද්‍රයන් වහන්සේට කියලා සිහිපත් කරනවා. ඊට පස්සේ ගුරුවරයාණන් වහන්සේ තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා රාහුල ආනාපාන සතිය වඩන්න කියන මහත්ඵලයි මහානිසංසයි. බොරු වංගලෙන් සාරිපුත්ත මහරහතන් වහන්සේ දේශනා කරන්නේ නෑ. එතකොට මහත්ඵල මහානිසංස නැද්ද ආනාපානසතිය? මහත්ඵලයි මහානිසංසයි. හැබැයි ඒ වෙලාවේ රාහුල භද්‍රයන් වහන්සේගේ ත ශාස්ත්‍රූන් වහන්සේ දීපු කාරණේ තමයි රූපේ පිරිසිදුයි. අන්න උන්වහන්සේට ගෝචර වෙන්නේ ඒ මට්ටම. එතකොට අර බුදුරජාණන් වහන්සේ ඇරෙන්න ධර්ම චක්‍රය ප්‍රවර්තනය කරන්න පුළුවන් ඒ මහා ශ්‍රේෂ්ඨ උත්තමයාණන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන සාරිපුත්තයන් වහන්සේ වැඩපු පළාතක් ඒ පැත්තක් බලන්න වැඩක් නැහැ කියලා. මම දහම් රජ වෙද්දී ධර්ම සෙනවි තමයි සාරිපුත්ත මහරහතන් වහන්සේ. ඉතින් සාරිපුත්ත මහරහතන් වහන්සේ භාග්‍යතුන් වහන්සේ රාහුල භද්දයන් වහන්සේට රූපේ පිරිසිඳ දකින්න කියලා කියද්දී ඒක සාරිපුත්ත මහරහතන් වහන්සේ දැක්කේ නැහැනේ. පස්සේගෙන රාහුල වඩන්න මොකද ආනාපානසති ඒක මහත්ඵලයි මහානිසාර. හැබැයි උන්වහන්සේ රාහුල භද්දයන් වහන්සේගේ වැඩිච්ච ඉන්ද්‍රිය මට්ටම එතන. ඉතින් අපිට පැහැදිලි වෙනවා නේද ඒ වගේ උත්තරමියන මේ මහකච්චාන මහරහතන් වහන්සේ ගාවට වැඩිය පස්සේ ඇයි මේ කොලාතු මේ අරටුවක් තෙදි කොලාතු හොයාගෙන ඒ අච්චර සවිස්තරව පැහැදිලි කරපු උත්තරමියන වහන්සේ නමක් නේ. එදා ඒ මට්ටම එහෙමනම් පින්වතුනේ මම මේ සිහිපත් කරන්න තියෙ අද අපේ මට්ටම කොයිතරම් වැද්ද කියන ඒ නිසා එහෙම කිව්වා මිසක මම ඉගෙන ගන්න වෙනවා කියන කාරණේ. අපි ධර්මයේ විමසන්න යනවානේ විමසන්න යන කෙනෙක් ඉගෙන ගන්න වෙනවා. ඉගෙන ගන්න එකත් කොච්චර අමාරුද කියලා බලන්නේ. ඉගෙනීම ඉගෙන ගන්න කොච්චර අමාරුද කියලා බලන්නේ. ඒකයි මම සිහිපත් කරන්න යෙදුනේ. ඉතින් ඒ නිසා ධර්මයේ විමසද්දී අපිට කල්යාණ මිත්‍රෙක් අවශ්‍ය වෙනවා. ධර්මයේ ඉගෙන ගන්න කල්යාණ මිත්‍රෙක් හොයා ගන්න වෙනවා. ඉගෙනීම ඉගෙන ගන්න කල්‍යාණ මිත්‍රත්වයම තමයි මුළු සම්පූර්ණ සම්බුද්ධ ශාසනයම ඒ මට්ටමේ තමයි තියෙන්නේ. මොකද මේ ඇහෙන දේ වැරදුනොත් මොකද දැන් මේ දවසට මිත්‍ර කතා කරන මනස අනුපෙක්ඛිතා කියලා තැන නේද? පින්වතුන් කවුරුත් අහන මනස අනුපෙක්ඛිතා. අනු කියන්නේ අනුව. උපෙක්ඛිතා බලන්න කියලා කියන අනුව බලන්න කියලා කියන මොකද සුතා දතා වචසා පරිචිත වචනෙන් ප්‍රගුණ වෙච්ච දේ දරාගත දේ සුතා අහපු දේට අනුවයි මනසානුපෙක්ඛිතා වෙන්න. අහන දේ මනසානුපෙක්ඛිතා වෙන්න නම් අහන දේ සුපිරිසිදු වෙන්න වෙනවා. ඒ සුපිරිසිදු අපිට ඉගෙන ගන්න වෙනවා කියන කාරණේ තමයි විතරම අපිට සිහිපත් කරන්න තියෙන්නේ. තෙරුවන් සරණයි. තා කාරණා තියෙනවා නම් ආමු එදා ගිය සතිය ටික ඉස්සරහට යන්න පුළුවන්. මේ කියපු කාරණා සම්බන්ධයෙන් ගැටලු තියෙනවා නම් මම කැමතියි ඇත්තටම මේ බොහෝ දෙනෙක් ගොඩාක් දුරට මම කියාගෙන යනවා විතරයි.
ප්‍රශ්නත් එක්ක කියනනම් හොඳයි කියලා හිතෙනවා.
ඉතාම හොඳයි.
ඒ අභවහන්සේ පැහැදිලි කරපු කරුණුත් ඉතින් ඉතාම වටිනවා. දැන් ස්වාමීන් වහන්ස දැන් ඒ වගේ ඒ සූත්‍ර බලනකොට ඒ පරියායන් ගොඩාක් තියෙනවානේ. අපි අර ඉහළ ඒ කියන්නේ අධික ප්‍රඥාව මට්ටම නැතුව ප්‍රඥාව අඩුම මට්ටමක පැත්තෙන් බැලුවොත් එහෙම නැත්නම් අපි කොහොමද මේ සක්කාය දිට්ඨිය දුරු වෙන්න ඒකට අවශ්‍ය ඒ වගේ තැනකින් දැන් ඔය එක එක සූත්‍රවල තියෙනවානේ. දැන් මම හිතන්නේ සේක පුද්ගලයන්ට දේශනා කරන දහමක් තියෙනවා. පෘථග්ජන කෙනෙකුට ඒ தත්වෙට පත් වෙන්න මෙලයක් තියෙනවා නේද?
ඔව්.
අපිට මං හිතන්නේ විමසන්න වෙන්නේ ගොඩ අපිට විමසන්න වෙන්නේ මං හිතන්නේ ගොඩක් දැන් පෘථග්ජන කෙනෙක් කොහොමද මේ මාර්ගයට අනුගත වෙන්න. දැන් වහන්සේ දහම විමසන කොටත් අර එතන මේ කියන්නේ දහම අහන එකේදී පොඩි වරදක් තිබුණත් අර්ථය වෙනස් වෙනවා. ඒ කියන්නේ අපි යන ගමන එහෙමම වෙනස් වෙන්න පුළුවන් කියන කතාව සඳහන් කළා. ඒකද දැන් ඒ දහම අහනකොට අර සුතේ නිරවුල් වෙන්න ඕන කියලා කියන්නේත් ඒකමද? අපේ සයින
ඇත්තටම ඔව් රවි මහත්මයා අපිට අර සුතේ නිරාකූල වෙන්න ඕන. සුතේ අර භාවිතයට ඒක කියන සුතේ නිරවුල් වෙන්න ඕන කියලා අහනදේ නිරවුල් වෙන්න ඕන කියලා මං මේ කොන්චි මේ අදහසක් කිව්වොතින් අර මම තෝක වෙනදත් උපමාවක් හැටියට වගේ කියලා තියෙනවා. ඒ කියන්නේ එකම වචනය භාවිත වෙන තැන හැටියට වෙනස් වෙනවා කියලා මතක් කරේ.
එහෙනම් වාස්සේ සඳහන් කළා. ඒ කියන්නේ එකම
වචනයට තේරුම්
ගොඩාක් එන්න පුළුවන් ඒ භාවිතා කරන තැන.
ඔවර මං ය ඔවර මං යතුරක්
එහෙම
අරගෙන කිව්වේ වාහනේ පණ ගන්නවන්න යතුර කියනකොට එතෙන්දී ඒක අර්ථයක්. එතකොට අන්න එතකොට අපි දැනගෙන ඉන්න ඕන මේක මේ දැන් ඒත අර අර නිදා අර නිදානේ කියන දේ අවශ්‍ය වෙන්නේ අන්න ඒ වගේ දැනන්නේ. අර ඒ කාණිති පිටච වචනනේ කියපු කෙනාට අනුව අන වචනේ අර්ථය වෙනස් වෙනවා. අන්න එතකොට අපිට හදාරද්දී නිදානිය මේ දැන් අපි ලොකුට අර දේශනා කරපු නිදානියට ලොකුට වටිනාකමක් දෙන්න යන්නේ නැහැ. ඒ නිදානිය කියව ගන්න ඕන. දැන් නිදානිය කියන්නේ මේක මේ දේශනා කරලා තියෙන මොන වගේ තැනකටද? අර නිදානියේ වටිනාකම එතනින් මතුවෙනවා. දැන් ඊට යතුරු කියලා කියනකොට සමහර දාට වාහනේ හදද්දි ගන්න යතුරු වෙනයි. එතෙන්දී අර කියන්නේ ඒක සකස් කරන්න ගන්න යතුරු සෙට් එකේ තියෙන යතුරු ටික මේ මේ යන්නේ ගලවන්න මේ එතකොට ඒක කරන්න බෑනේ. ස්ටාර්ට් කරන යතුරු අරගෙන අන්නේ යතුරු කියලා කිව්වට පස්සේ අපි කමතකට ගියාට පස්සේ කමත් භාෂාවෙන් යතුරු කියලා කියන්නේ කොල්ලට. අන්න බලන්න එතෙන්දී සඳහන් කියන්නේ නිදානේට අනුව යොදන වචනේ අර්ථය වෙනස් වෙනවා. අපි දොරගාවට ගිහිල්ලා යතුරු අරගෙන ගිහිල්ලා ඉබ්බා කියලා කිව්ව ඉබ්බා රින්න කියලා කිව්වොතින් දැන් දොරේ තියෙන ලෝහ යකඩ වලින් හදපු ඉබ්බ. දැන් ඔය යතුරු ගිහිල්ලා අපි හිතමු වතුර ගාවලක් තියෙනවා කියලා. එතන ඉබ්බෙක් ඉන්නවා කියලා කිව්ව. එතන ඉබ්බ කියන්නේ දොරේ ඉබ්බ නෙවෙයි. එතන ඉබ්බ මම කොහොම රළු වශයෙන් උපමා කියන්නේ මෙතන දේශනාවේ ගොඩක් විදග්ධ පිරිසක් ගොඩක් තේරුම් ඇති පිරිසක් කියන කාරණේ මම දන්නවා හොඳටම. මම කිව්වේ අර ඒ වගේ රළු මට්ටමේ උපමාවකින් පව සිහිපත් කරන දැන් සාමාන්‍ය ලෝකයේදීත් අපිට එහෙම වෙන අහසට පොළොව වගේ අර්ථය වෙනස් නැහැ. අතන ඉබ්බ කියන්නේ මේ සත්ෙක් පන තියෙන සත්ෙක්. මෙතනදී මේ කියන්නේ අජීවි වස්තුවක්. බලන්න එක
ඒ කියන්නේ අපි නිදාන කතාවක් නොන වගේ තැනකද කාටද මොන වගේ වෙලාවකද මේ දහම දේශනා කළේ කියන එකටත් ලොකු අවධානයක් යොමු කරන්න ඕන නේද?
අන්න හරි. අන්න
ඒ වචන
ගන්න ඕන කාරණා.
ඔව් වෙන තේරුමක් එන්න පුළුවන් එහෙම නැත්නම්
එකම වෙන තේරුමක් එන්න පුළුවන්.
එහෙම.
එක අන්න දැන්
අන්සමෙන් හිතන්නේ. ඔව්.
ඒකට පොන්චි සූත්‍රයකින් උදාහරණයක් කිව්වොතින් මේ මොකද අපිකම කිංසුකෝපම සූත්‍රේ අර කිංසුකෝපම සූත්‍රයේදී එක තැනක පඨවි ආපෝ තේජෝ වායෝ කියලා තියෙන මේ කය හැදිච්ච හැටි පැහැදිලි කරන්නේ. ඊට පස්සේ ඒ සූත්‍රයේම එතනම පල්ලෙහැදී පැහැදිලි කරලා තියෙනවා එතනදි සිහිපත් කරලා තියෙන්නේ අර අතන අම්ම තාත්ත නිසා මෙහෙම වෙච්ච එහෙම කියලා කයත් එක්ක කතා කරලා තියෙනවා. ඊටම මෙහෙන් අර කතා කරනවා සිව්මන්සරන් කියනවා එතන නගර හිමිය කියනවා එතන පඨවි ආපෝ තේජෝ වායෝ කියලා සිහිපත් කරලා තියෙන්නේ එකම සූත්‍රයේ එතන පැහැදිලි කරලා තියෙන්නේ මේ ස්වභාවයත් එක්ක කතා කරද්දී බලන්න ඉතින් අපි එතනත් අනිත්‍යයි කියලා දැන් එතන අනිච්චෝච්ඡාදන කියලා එතෙන්දී අර කය අනිත්‍යයි කියලා එතනත් පැහැදිලි කරලා තියෙනවා අය කිංසකෝපම සූත්‍රේ අය අනිත්‍යයි කියලා. දැන් ඒ අනිත්‍යයි කියලා යොදන එක නෙවෙයි චක්කුම්බිකවේ අනිච්චං කියලා එතෙන්දී පැහැදිලි කරන්නේ. එතකොට අහනවා යමක් අනිත්‍ය නම් ඒ දුකද සැපද කියලා අහනකොට අන්න එතෙන්දී අර සන්දර්භය වෙනස් වෙනවා. ඉතින් බලන්න ගොඩක් වෙනස් නේද? එතන
එහෙමයි. ඔය කරුණ මං හිතන්නේ අපි කලින් තැනකත් කතා කරපු හින්දා මේ වගේ තැනකින් තව ටිකක් පැහැදිලි කළොත් සංහංශ ඒ දැන් දහම් කරුණකට අපි ගියොත් කියලා ගියොත් හොඳයි කියලා හිතෙනවා.
හොඳයි.
එහෙමයි. ඒ කරුණම ගන්න පුළුවන් දැන් අර චක්කුම් භික්කවේ නිච්ඡංවා නිච්ඡංවාති කියලා අහනවා නේද? ඊට පස්සේ එහෙම නැත්නම් රූපං නිච්ඡංවා නිච්ඡංවාති කියලා අහනවා. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ තමයි යමක් නිච්ඡන යමක් අනිච්ඡන ඒක සැපද දුකද කියලා අහනවා නේද? අනේ එතනින් අපි පොඩ්ඩක් මේ අවහන්සේට විස්තර කරන්න පුළුවන් නෑ මේ දෙකේ වෙනස මොකක්ද සායන්හන්සයි මතක් කරන්.
ඒ කියන්නේ
අපි ඒ කියන්නේ ප්‍රායෝගික දෙයකින් තමයි පටන් ගන්නෙ නේද? පෘථග්ජන ස්වභාවය ලෝකෙට අයිති ස්වභාවයකින් තමයි ප්‍රශ්නේ අහන්න පටන් ගන්න.
ප්‍රශ්නේ නිත්‍යද අනිත්‍යද කියලා.
එහෙමයි.
ඔව්. ඒක තමයි. ඔව්. එතෙන්දී පැහැදිලි කරන්නේ යමක් අනිත්‍යයි නම් ඒ දුකට සැපද කියලා නේ යන්නේ.
එහෙමයි.
නේද? එතෙන්දී සේපත් කරන ඉස්සලා අනිත්‍යයි කියන තැනනේ කතා කරන්නේ. එතකොට අනිත්‍යයි කියන තැන කතා කරන්නේ මම මෙහෙම කියනකොට මේ එකම තැන කරකවනවද කියලා අහන්නත් බැරි නෑ සමහර විට. දැන් යමක් අනිත්‍යයි කියලා දකින්නේ මොන වගේ තැනකින්ද? සබ්බේ සංඛාරා අනිච්ඡාති. එතකොට අනිත්‍යයි කියලා කියන්නේ මොනවාද? සබ්බේ සංඛාරා. සියලු සංස්කාරයන් සකස් වීම. සබ්බේ සංඛාරා අනිච්ඡාති. සියලුම සංස්කාරයන් අනිත්‍යයි කියලා දේශනා කරන අනිච්ඡාති අනිත්‍යයයි යදා පඤ්ඤාය පස්සති. ඒක දකින්නේ කොයිවින්ද? කොහොමද? යදා යම් කලෙක පඤ්ඤාය නුවණින් පස්සති දකි. දැන් ඇහෙන්නම් ඕලෝකේති බලයි. මනෙන්නම් ඕලෝකේති බලයි. හැබැයි යදා පඤ්ඤාය පස්සති ප්‍රඥාවෙන් දකෙද්දි තමයි ඇස අනිත්‍යයි කියලා කියන්නේ. ඒක බුදුරජාණන් වහන්සේ සංකත කෝණයෙන් තමයි සකස් වෙන කෝණයෙන් තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන අනිත්‍යයි. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ මේ පැත්තට ඇවිල්ලා කියන්නේ ලෝකයේ පැත්තට ඇවිල්ලා විස්තර කරලා දෙනවා. ඇස අනිත්‍යයි. යමක් අනිත්‍යද එය දුක්ඛයි කියනවා. යමක් අනිත්‍යද එය යද නිච්ඡං තං දුක්ඛං. යමක් අනිත්‍යද තං එය කියලා කියන්නේ දැන් අනිත්‍ය දේ පෙන්වන්න බෑ. අනිත්‍ය කියලා පෙන්වන්න බෑ. හැබැයි නමුත් ලෝකයේ පැත්තට ඇවිල්ලා බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙනවා එය දුකයි කියලා. ඉතින් යමක් දුකද සැපද එය තමා කියලා පනවන එක සුදුසුයිද කියලා තමයි බුදුරජාණන් වහන්සේ අහන්නේ. තමා කියලා පනවන එක තමාගේ මනාව දකින්න කොට තමා කියලා යොදන එක සුදුසු ඒ තමම ඔහොම කියලා පැහැදිලි කරනවානේ. සුදුසුද නුසුදුද තමා කියලා පනවන්න සුදුසු නෑ. මොකද ඒක දුක නිසා. දුක ඇයි? අනිත්‍ය නිසා. ඇයි අනිත්‍ය? අනිත්‍ය යමක් අනිත්‍ය වෙන්න නම් මේ අනිත්‍යයි කියලා දකින්නේ යදා පඤ්ඤාවේ පස්සේ. ප්‍රඥාවේ ඇසින් මේක දකින්නේ. ඉතින් අපිට ප්‍රඥාවේ ඇහැ නෑනේ. ඉතින් අපි මොකද කරන්න ඕන? අපි මොකද කරන්න වෙන්නේ? අපි ඉස්සෙල්ලා ප්‍රඥාවේ ඇසයි ඇත්තටම අපි උපදවා ගත යුතු වන්නේ. නැත්නම් අපි මේක හුදු කතාවක් විතරක්ම වෙන්න බැරි නෑ.
එහෙමයි එහෙමයි අපේ හැඳුනන. ඒ කියන්නේ දැන් මේකේ අනිත්‍ය මොකද්ද දුක මොකද්ද කියලා හොයන්න දැන් අපි ප්‍රශ්න කරනවට වඩා දැන් ඒක ප්‍රඥාවට අහු වෙන දෙයක් නේ. මේ දුකයි
අන්න හරියට.
එහෙමනම් අපි බලන්න ඕන දැන් ප්‍රඥාව ඇති කරගන්න බුදුරජාණන් වහන්සේ මොනවද දේශනා කරලා තියෙන්නේ කියලා නේ.
ඔව්. ඔව් ඇත්තරම කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අපිට සිද්ධ වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ නැහැනේ. කල්යාණ මිත්‍රේ සමීප කරගෙන කල්යාණ මිත්‍රයාගෙන් අහන්න වෙන. දැන් ඇත්තරම කියන්නේ ඉස්සෙල්ලාම දැන් ප්‍රඥාවට අපේ හිත මෝර ගන්න ඕනනේ. නොමේරෝ සිතක් මෝරන්න ඕන. නොමේරෝ සිතක් මේරීමත් එක්ක තමයි යන්නේ. එකනේ අපි කළේ එකනේ අනිත්‍යයි කියන දේ කරන්නේ ඒ කාර්ය කරන්නේ ධම්මචක්කයෙන් ප්‍රඥාවෙන් කරන්න ඕන. ඒක එයා කරાવી. අපි කරන්න ඕන ප්‍රඥාවට ආහාර සපයන්න ඕන අවශ්‍යයි. ඒ ප්‍රත්‍යරික සපයුවට පස්සේ ප්‍රඥාවෙන් තමයි එයා ඒක කරන්නේ. නැත්නම් ඒකට ආහාර සපයන්නේ නැහැ. ප්‍රඥාව උපදව ගන්නට අවශ්‍ය දේවල් අපි නොකර අපේ සංඥා අපි මේ පැත්තෙන් කරන්න කියන්නේ මේක මේ ඇත්තටම ගැටලුවක් වෙනවා නේ.
එහෙමයි. අපේ සයින්ස් දැන් ඒ කරුණ අල්ලලම අපි කොහොමද දැන් දැන් ප්‍රඥාව ච ආහාර වෙන්නේ. දැන් මේ කරුණ තේරුම් ගන්න නම් ප්‍රඥාව ඕන.
ඔව්.
දැන් චක්කුම් බික්කවි නිච්ඡං අනිච්ඡං කියනකොට අනිච්ඡං කියන උත්තරී දැන් අපි ලෝකෙටයි දි තේරුමකින් තමයි අපි අනිච්ඡං කියන්නේ. ඒ කියන්නේ ප්‍රඥාවෙන් දැකලා නෙවෙයි. එහෙම නැත්නම් තව විදිහකට මම දැක්ක අනිත්‍ය. ඒ කියන්නේ මට වැටහුණා අනිත්‍ය. ඒක කවදාවත් මේ බුදුරජාණන් වහන්සේ අදහස් කරපු එක වෙන්නේ නැහැ. නේද?
ඔව්. අරේ අනිත්‍ය කියන්නේ කාය වෙනස් වෙන එකත් අනිත්‍ය කියලා දේශනා කරලා තියෙනවා. මොකද බුදුරජාණන් වහන්සේ එදා සමකාලීන ಭಾರತයේ තිබිච්ච වචන ටිකම කොච්චර අමාරු වැඩද බලන්න. දැන් ලෝකෙට ඇවිත් වචන ටිකකින් ලෝකයේ ඉන්න පිරිසකට ලෝකෙන් එතර වෙන්න මගක් නේ. එතර වෙන්න මගක් නේ. දේශ විමුක්ති මාර්ගයක් නේ බුදුජානකසේ දේශනා කරේ. අනේ ඒක දේශනා කරන්න බුදුජානකසේ ඇත්තටම භාෂාවක් හඳුන්වා දුන්නේ නැහැ. නැත්තම් ඉතින් ඒ කියන්නේ ඒ කාලේ හිටපු අයගෙම මේ වචන තමයි. හැබැයි ඒ වචන වලින් ඒ භාෂාවෙන් බුදුජානන් වහන්සේ ලොකු කියන්නේ කාටවත් කරන්න බැරි දෙයක් බුදුජානන් වහන්සේදා සිද්ධ කරා. ඇත්තරම නැත්තම් මේ අනිත්‍ය කියන්නේ අපි දන්න මට මේ අනිත්‍ය අපි දන්න අනිත්‍ය කියලා කියන්නේ දැන් අපි තුමාමගේ ඇතේ කෝපයක් තියෙනවා. ඕක බිමට වැටෙනවා. අන්න ඇහැට පේනෝ අන්න ඒක පොඩු වෙලා යනකොට ඒක අනිත්‍යයි. දැන් ඒක මගේ අතින් ඇතෑරුනේ නේ. හැබැයි ඇතෑරුනොත් කුඩු වෙන්න පුළුවන් කියලා හිතනවා. අන්න ඒ කියන්නේ ඇහැටයි මනටයි ගෝචර වෙන අනිත්‍යක් තමයි ඇත්තරම මේ අපිට දැනට තියෙන එක්ක මනින් කල්පනා කරලා අනිත්‍ය වේවි කියලා හිතාගෙන හරි ඒ මට්ටමේ අනිත්‍යක් තමයි ඇත්තරම එතන කතා කරන්න තියෙන්නේ. ඇත්තටම මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ යදා පඤ්ඤාය පස්සේ තියෙන්නේ යදා පඤ්ඤාය පස්සතිත් එක්ක තමයි මේ එතන මේ සංකතයක් දෙන සකස් වීමත් එක්ක කතා කරන්නේ. ඉතින් ඒ නිසා අපිට කරන්න වෙනවා දැන් ඔය මේ කිය වගේ සූත්‍ර වලදී බුදුරජාණන් වහන්සේ ඔය මේගිය සාමීන් වහන්සේට පැහැදිලි කරනවා මේගිය නොමේරෝ සිත නැත්නම් නොමේදී සිත මෝරන්නට අවශ්‍ය කරුණු පහක් උපකාර වෙනවා කියනවා නේද? ඒ කරුණු පහ තමයි පළවෙනිම කාරණේ තමයි මේ කිය මේ කල්යාණ මිත්‍රයන් නැති වික්ෂුවක් ඉන්නවා. ඒ කල්යාණ යාළුවන් ඉන්නවා ඒ වික්ෂුවට. ඒ විතරක් මේ කල්යාණ මිත්‍රයාට හොඳටම නැමිලා ඉන්නේ කල්යාණ සම්පවංක. එතකොට ඔය කල්යාණ සම්පවංකය මත ඒ වචනේ ඉන්නම කියන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේගිය සාමණේරයාට ඔය මේගිය සූත්‍රය පැහැදිලි කරනවා. කල්යාණ මිත්‍රෙත් මුලින්ම ඉන්නවා. අනේ කල්යාණ මිත්‍රයා තමයි නොමේරු සිත මේ මෝරන්න උපකාර කරන්නේ. අපේ මෝරලා නැහැනේ අපේ නේද? නොමේරු සිත චිත්ත විමුක්තිය මේ නොමේරු චිත්ත විමුක්තිය මෝරන්න කරුණු පහක් උපකාර වෙනවා. ඒක යන කල්යාණ මිත්‍ර සම්පවංකයේ තියෙනවා. සීලවා හෝති සිල්වත් වෙන්න වෙනවා. දසකතාමි යුක්ත වෙන්න වෙනවා. අරබන ලද වීර්යය තියෙන්න ඕන. ඊට පස්සේ උදයතගාමිනී ප්‍රඥා උදයතගාමිනී පඤ්ඤාය සමන්නාගතෝ හෝති. ඔන්න ඔය කරුණු පහ තිබුණට පස්සේ තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔන්න ඔය කරුණු පහෙන් අපි මේරුවට පස්සේ ඔන්න පැහැදිලි කරන අසුභා භාවේතබ්බ රාගසපානාය ඔන්න ඊට පස්සේ අසුභය වඩන්න කියනවා. කල්යාණ මිත්‍රය කියලා දුන්න අසුභය වඩන්න කියලා කියනවා. රාගස්ස ප්‍රහාණය රාගය ප්‍රණීණය වෙන්න මෙත්තා භාවයේ තබ්බ අර කරුණු පහෙන් පස්සේ මේ සිහිපත් කරන්න. තේනච පනමේගිය විකුණා හිමේසු පංචසු ධම්මේසු පටිට්ඨාය චතරෝ ධම්මා උත්තරී භාවිතබ්බා. ඔන්න මේගිය සාමීන් වහන්සේට බුද්ධජනන් වහන්සේ අවවාද කරනවා තේනච පන මේගිය, මේ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පවංකය, සිල්වත් වීම, දසකතාව, ආරද්ධ වීරයෙන් යුක්තව උදයත්ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වීම, මෙන්න මේ කරුණු පහෙන් යුක්ත වුණාට පස්සේ තමයි තේනච බණ මේගිය. මේගිය සූත්‍රය කියන්නේ ඊට පස්සේ තේන, ඊට පස්සේ මේගිය, මේගිය වික්කුණා. වික්කුණා කියන්නේ භික්ෂුව. ඉමේසු පංචස ධම්මේසු පටිට්ඨාය, මේ කරුණු පහේ පිහිටලා, පටිට්ඨාය පිහිටලා චත්තාරෝ ධම්මා. ඊළඟට හතරක් තියෙනවා උත්තරී භාවයේ සම්බෞ උත්තරේ කියන්නේ ඊළඟට. සූත්‍රේ නිර්වද්‍යයි නම් බුද්ධ වචනේ නිර්වද්‍යයි නම් ඊළඟටයි අපි කවුරුත් ඒක බුදුරජාන් වහන්සේගේ වචනේ එහෙම උදරෙන් පිළිගන්න පිරිස මේ කරුණු පහේ ප්‍රවර්ධනයත් එක්කයි, මේ කරුණු පහ වැඩුණට පස්සේ තමයි ඔන්න ඊළඟට කියන උත්තරී භාවයේ සම්බ ඊළඟට වඩන්න කියන මොකක්ද? අසුභා භාවයේ තබ්බරාගස පානයි, අසුභය වඩන රාගය ප්‍රහාණය. ඔන්න ඊට පස්සේ රාගය ප්‍රහාණය වෙන අසුභය වඩන කියන්නේ. ඊට පස්සේ තමයි මිත්තා භාවයේ තබ්බා ව්‍යාපාදස පානයි, මේ ව්‍යාපාදයේ ප්‍රහාණය වෙන මෛත්‍රිය වඩන කියන්නේ ඊට පස්සේ. ඒක පැහැදිලි වෙන ওই මහානාම සූත්‍රය වගේ තැන්වලදී මේ බුදු ගුණ, දහම් ගුණ, සංඝ ගුණ, ඊළඟට දේවතානුස්සතිය, චාගානුස්සතිය, සීලානුස්සතිය, ආගත ඵලෝ ඵලයකට ආවට පස්සේ තමයි වඩාගෙන යන්නේ කියලා සූත්‍රේ නිර්වද්‍යයි නම් අපි මේ දේ බුදුරජාණන් වහන්සේගේ සූත්‍රය එහෙම මුදුනින් පිළිගන්නව නම් ඒ සූත්‍රයේම සඳහන් වෙන්නේ. මේගේ සූත්‍රේ ඔන්න ඊළඟට කියනවා ආනාපාන සති භාවිතබ්බ විතක්ඛූපච්ඡේදය. ඔන්න කියනවා අර කරුණු පහ, කරුණු පහේ පිළිලා ආනාපාන සති භාවිතබ්බ, ආනාපාන සතිය වඩනලු විතක් උපච්ඡේදය, විතර්ක දුරු කරන්නේ. මෙතනදී පැහැදිලි කරන විතර්ක දුරු වෙන කියලා ආනාපාන සතිය වෙනම පැහැදිලි කරලා තියෙනවා. අනිච්ච සංඥා, ඔන්න අන්තිම කතාව, අනිච්ච සංඥා භාවයේ තබ්බා, අනිච්ච සංඥාව වඩනලු අස්මිමානාය සමුද්ධාතාය. එතකොට මේ අස්මිමානය කියන, අස්මිමාන කියලා කියන්නේ මම වෙමි කියන, නේ, වෙමි කියන මඤ්ඤණාව සමුද්ධාතාය. අනිච්ච සංඥෝ මේගිය අනත්ත් සංඥා සංඨාත. අනිච්ච සංඥා මේගිය අනිච්ච සංඥාවෙන් යුක්ත වුණාට පස්සේ තමයි අනත්ත් සංඥා සංඨාති. අනිච්ච අනාත්ම තමා කියලා ගන්න එක වැරදි කියන එක පිළිතන්නේ. අනත්ත් සංඥී අනත්ත් සංඥාවෙන් යුක්ත වූවා හොට තමයි අස්මිමාන මම වෙමි, කියන්නේ සක්කාය නිරෝධය. අස්ම අස්මිමාන සමුග්ගාතං පාපුනාති. අස්මිමානය සම්පූර්ණයෙන්ම මේ සමුග්ගාතයට පැමිණෙන්නේ. දිත්තේව ධම්මේ නිබ්බානං. එතකොට බලන්න දැන් අසුභ භාවනා, රාග රාගය ප්‍රහාණය කරන්න, අසුභ භාවනා වඩන්න කලින්, ව්‍යාපාදය දුරු කරන්න, මෛත්‍රී වේ වඩන්න කලින්, සූත්‍රයට අදාළව අනුව ඊතරක උපච්ඡේදයේ පිණිස ආනාපාන සතිය වඩන්න කලින් මේ අස්මිමාන සමුග්ගාතේ යන වෙමි කියන මඤ්ඤණාවෙන් ඊතර වීම ලැබීමට නෙවෙයි නිවන කියන දේ. දිත්තේව ධම්මේ නිබ්බානන්ති වෙන්න, කියන්නේ විතුද හැමීම නිවලට නිවීමට පස්සේ පිටස අනිත්‍ය සංඥා වඩන්න කලින් කරුණු පහක් සූත්‍රේ පැහැදිලි කරනවා. මොකද පළවෙනි කාරණේ තමයි කල්යාණ මිත්‍ර සම්පවංකය. කල්යාණ මිත්‍ර සම්පවංකය තියෙනකොට තමයි මේගේ කල්යාණ මිත්‍රයන්, කල්යාණ යාළුවන් නැති කල්යාණ මිතුරාට මනාව නැමුණු භික්ෂුවට තමයි එක තිබුණොත් දෙක තියෙනවා. දෙක කියන්නේ සිල්වත් වෙන්නේ. එක තිබුණොත් තුන තියෙනවා සූත්‍රයට අදාළ දසකතාව වෙන්නේ. එක තිබුණොත් හතර වෙනවා, ඒ කියන්නේ ආරද්ධ වීරය වෙන්නේ. එක තිබුණොත් පහ වෙනවා, උදයත්ගාමිනී ප්‍රඥාවෙන් සමන්නාගත වේ, කැමැති විය යුතුයි කියලා මෙහිගේ සූත්‍රයේ පැහැදිලි කරනවා. එහෙනම් කරුණු පහ, අර කරුණු පහට කලින් අනිත්‍යයටත් කලින් කරුණු පහක් මතක් කරා. ඒ කරුණු පහ කල්යාණ මිත්‍රයා හිටිය කල්යාණ මිත්‍ර සම්පවංකයත් එක්ක තමයි සීලබාහෝති ගැන කතා කරන්න වෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පවංකයත් එක්ක තමයි දසකතාව ගැන කතා කරන්න වෙන්නේ. කල්යාණ මිත්‍ර සම්පවංකයත් එක්ක තමයි ආරද්ධ වීරයෝහෝති ගැන කතා කරන්න, අරමණ ලද වීරයෙක් වීම ගැන කතා කරන්න වෙන්නේ. කල්යාණ මිත්‍රයත් එක්ක තමයි උදයත්ගාමී ප්‍රඥාව. අන උදයත්ගාමී ප්‍රඥා ඔය කරුණු පහෙන් යුක්ත වුණාට පස්සේ තේනච පනමේගිය වික්ුණා ඉමේසු පංචසු ධම්මේසු පටිත්තාය. මේ මෙන්න මේ කරුණු පහේ පිහිටියට පස්සේ කල්යාණ මිත්‍ර සංකවංකයෙන් සිල්වත් වීමෙන් දසකතාවෙන් ආරාධ්‍ය වෙමින් උදයත්ගාමී ප්‍රඥාවෙන් මේ කරුණු පහෙන් සමන්විත වුණාට පස්සේ තමයි චත්තාරෝ ධම්මා උත්තරී භාවේ තම්බා කරුණු හතරක් මැත්තේ වඩන්න කියලා සූත්‍රයේ සඳහන් කරන්නේ. අන්න ඊට පස්සේ තියෙන ඕන අසුභ භාවනා වඩන්න, මොකටද රාගය ප්‍රහාණය කරන්න, මෛත්‍රී වඩන්න කියනවා, ව්‍යාපාද ප්‍රහාණය කරන්න, ආනාපානසති භාවයේ විතරක උපච්ඡේදයක නිසා ආනාපානසති වඩන්න, අනිත්‍ය සංඥා ඕන ඊළඟ හතරවෙනි කාරණේ අනිත්‍ය සංඥා භාවයේ තබ්බා අනිත්‍ය සංඥා වඩන්න අස්මිමාන සමුග්ගාකාය. අන්නේ අනිච්ච සංඥාවෙන් යුක්ත වුණාට පස්සේ අනත්ත් සංඥාව ආයි හිත හිත ප්‍රාර්ථනා කරලා ලබා ගන්න ඕනේ. අනත්ත් සංඥී අසීමාන සමුග්ගාතයි පාපුණාරි දිත්තේව ධම්මි නිබ්බානන්ති කියලා ඔය මේගේ සංඥාකට දීපු උත්තරේ සඳහන් වෙනවානේ. ඒ නිසා අර අනන බලන්න
අපේ ස්වාමීන් වහන්සේ මං හිතන්නේ දැන් අපි පැයක් විතර කාලය ගත වුණා. එහෙනම් අපි අපේ පිරිසට මොනවා හරි අහන්න තියෙන අවස්ථාව දෙමු නේද? ඒ අනුව ප්‍රශ්න උත්තර විදිහට යන්න උත්සාහ කරමු. කාට හරි අහන්න දෙයක් තියනවද ගැටලුවක්?
ඔව්.